මිලන ගරු රෝහණ දිසානායක ඇමතුමා, උතුමාට විනාඩි 8ක කාලයක්
මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් රටේ බදු ආදායම පිළිබඳව, රටේ ආරක්ෂාව, රටේ සංවර්ධනය, අධ්‍යාපනයේ සෞඛ්‍ය තත්ත්වය මේ ආදි වශයෙන් සාකච්ඡා කරන වෙලාවේ බදු ආදායම කොයිතරම් දුරට රටට වැදගත්ද කියන එක අද අපිට සිළු දානක කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. මම මහින්දානන්ද අලුත්ගම ගැමැත්තුමාටත් විශේෂයෙන් ස්තුතන්ත වෙනවා බොහෝ කරුණු කාරණා ඉදිරිපත් කරමින්. අද මේ සභාවේදී මේ දේවල් කතා කරන්න ආරම්භයක් ලබා ගැනීම ගැන විශේෂයෙන් අපේ රටේ අපි දැක්ක පහුගිය කාලෙදී ක්‍රයිසිස් එකක් ඇති වුණා, ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ මේකට හේතු වුණේ නොයෙක් දේවල්. රජයක් වශයෙන්, විපක්ෂයක් වශයෙන් අපි මේ සභාවේදී නොයෙක් කරුණු කාරණා ගැන කතා කරනවා. අපි කියනවා අය කරේ, ඒ අය කියනවා අපි කරේ. හැබැයි අපි තේරුම් ගත යුතු කාරණේ තමයි කවුරු කරත් අපි කළ යුත්තේ නිවැරදි දේ කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මම හිතන්නේ යුද්ධයක් එක්ක, ත්‍රස්තවාදයක් එක්ක ජීවත් වුණු රටක් අපිට තිබුණ බොහෝ ගැටලු ප්‍රශ්න විසඳා ගන්න ඒ ත්‍රස්තවාදය පරාජය කළ අපිට පුළුවන්කම ලැබුණා. හැබැයි අපි දැක්කා 2019 ඇති වුණු පාස්කු ප්‍රහාරය නිසා මම හිතන්නේ ඉදිරියට යමින් තිබුණු රටක් නැවත එකතන නැවතිලා ආපසු ගමන් කරන අවස්ථාවට පැමිණුණා. අපිට සංචාරක ආදායම බිලියන 5ක් 4.5යි 5ක් අතර වසර 4ක් අපිට තවම නැහැ. මේ වෙනකොටත් අද ඒ ආදායම අපිට නැති වෙලා තියෙනවා. අපේ ජාතික නිෂ්පාදනය වැඩි කර ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න, එතුමගේ වගේ මැක්‍රෝ ආර්ථිකය ශක්තිමත් කරගන්න අපිට එතනින් පස්සේ හැකියාවක් ලැබිලා නැහැ. සාමාන්‍යයෙන් අපි දකින දේ තමයි රටක බදු ආදායම 40% වෙනි දළ දේශීය නිෂ්පාදනයෙන් සාපේක්ෂව බදු ආදායම 40% වෙනි අගයක් ගන්නවා. නමුත් 1998 වෙනකොට අපේ රටේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 20%යි තිබුණේ. අගයක් ගෙන තිබුණාද 2021 වෙනකොට 8% දක්වා සීග්‍රයෙන් අඩු වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ තත්ත්වයන්ට අපි මුහුණ දෙලා තියෙනවා. එහෙමනම් අද අපි කළ යුත්තේ කුමක්ද? මම දැක්කා ජනාධිපතිතුමා පහුගිය දවසේ සප්ලිමන්ටරි පරිපූර්ණ අයවැයක් ගෙන වෙලාවේ එතුමා ඉතා වැදගත් යෝජනාවක් කළා. සමාජයට මේක වැරදි අර්ථකථනයක් දෙන්න පුළුවන්. මම නමුත් මම උත්සාහ කරනවා පැහැදිලි කළ දෙන්න. මෙරටේ වසර 18කට වැඩි සියලු දෙනාටම බදුල් ඉපගොනුවක් විවෘත කළ යුතුයි කියලා. මම හිතන මේ තුළ රටේ ව්‍යවසායකත්වය වර්ධනය කිරීම, ඒ වගේම අධ්‍යාපන තත්ත්වය වර්ධනය කිරීම, රටේ ජනතාවට මේ පිළිබඳව රට සංවර්ධනය සඳහා උනන්දුවක් දැක්වීම සඳහා මේ කාර්යභාරය ඉතාම වැදගත් වෙනවා කියලා අපි කල්පනා කරනවා. මොකද මේ තුළින් ඔවුන්ට ඉදිරියේදී ව්‍යාපාරයක් කරන ව්‍යවසායකයන් බවට පත්වෙන්න ණය ලබා ගැනීමේ හැකියාව, ඒ වගේම ගනුදෙනු කිරීමේ හැකියාව ඔවුන්ට ඇතිවීම තුළින් ක්‍රය ශක්තිය වැඩි දියුණු කර ගැනීම සඳහා රටේ ජනතාවට ඒ අවස්ථාව යොදා ගැනීම ඉතා වැදගත් වෙනවායි කියලා අපි කල්පනා කරනවා. මේ බදු ගැන කතා කරනකොට මම හිතන්නේ අපේ රටේ අද බදු නොයෙක් ආකාරයේ බදු තියෙනවා. අපි දැක්කා ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් එක, ස්ටෑම් ඩියුටි, ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස්, ඇඩ්වාන්ස් පර්සනල් ඉන්කම් ටැක්ස්, බෙටින් ඇන් ගේමින් ලෙවි, බිස්නස් සර්විසස්, මේ වගේ ආදී වශයෙන් ටැක්ස් ගණනාවක් තියෙනවා. ඉතින් මම නිරන්තරයෙන් කල්පනා කරන දෙයක් තමයි මේ බදු ජනතාවගේ මනසට ගැටලුවක් වෙන්න තත්ත්වයක් ඇති නොවී සරල බදු ක්‍රමයක් සඳහා යොමු වීම ඉතාම වැදගත් වෙනවා. අර කියනවනේ මල නොතලා රොන් ගන්න කෙරෙන්නේ. මම හිතනවා මේ රටේ බදු ගෙවිය යුතු විශාල ප්‍රතිසක් බදු ගෙවිය යුතු වෙනවා. ඒ අතරදී මේ බදු නිසා තැළෙන තවත් පිරිසකුත් ඉන්නවා. මම ඉතා වැදගත් යෝජනා වශයෙන් සලකනවා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225ම වත්කම් බරගම් ප්‍රකාශ ඉදිරිපත් කළා. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට තමන්ගේ අද පවතින තත්ත්වය පිළිබඳව කරුණු කාරණා හිරිදරව කිරීම ඉතා වැදගත්. හොඳ කාරණයක්. ඒක අවවාදයට වඩා ආදර්ශයේ උතුම්ය කියන තැන ඉඳලා අපි වගකීම අපි ඉෂ්ට කළ යුතු වෙනවා. ඉතින් මම හිතන්නේ ඒක අපි ඔක්කොම එකතු වෙනවා වගේම අපි සියලු දෙනාම එකට එකතු වෙලා අද මේ තියෙන තත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා කටයුතු කිරීම අපේ පරම පවිත්‍ර චේතනාව බවට පත්විය යුතුයි. විශේෂයෙන් මේ ටැක්ස් බදු වර්ග බොහොම අඩු කරලා අපි දන්නවා සමහර විට මධ්‍යම රජයෙන් අය කරන බද්ද පළාත් සභාවෙන් අය කරන බද්ද ඊට පස්සේ ප්‍රාදේශීය වශයෙන් ගියාම සමහර වෙලාවට වැලිලොරිය ගේනකොට මම උදේ අහගෙන හිටියා වැලිලොරිය ගේනකොට වැලිලොරිය මෙච්චරයි කොටලොරිය මෙච්චරයි හැබැයි ප්‍රාදේශීය වශයෙන් මුත් බදු අය කරන අවස්ථාවන් අපි දකලා තියෙනවා. මම හිතන්නේ මේ නොඑක ආකාරයේ ක්‍රමවේදයන් අපි අඩු කළ යුතු වෙනවා. හැබැයි සරල බදු ක්‍රමයක් මේ රටේ ක්‍රියාත්මක කිරීම අද දවසේ ඊටාම වැදගත් කියන තැනට අපි මෙලොවේ කතා කළ යුතු වෙනවා. VAT එක value added tax, ඒ වගේම value added tax on finance services, vehicle entertainment levy, work from home with holding tax, මෙයාදී වශයෙන් technical. මේ සෑම දෙකින්ම මම හිතන රට ස්ථාවර කිරීම අපේ වැදගත් අපි වුණා බවට පත් වෙනවා. අපි රජය අලුතෙන් සමාජට බදු නිදහස් කරා කියලා අපිට අහන්න ලැබුණා. මම හිතන එක එක් යුගවලදී රටේ පවතින තත්ත්වයන් අනුව රජයන්ට සමාජට අලුත් තීන්දුව ගන්න වෙනවා. අපි දැක්කා එක අවස්ථාවක ඇමරිකාව පිටි නිෂ්පාදනය වැඩිලා මහ මුදර දැම්මයි කියලා. ඔවුන්ට ඒක ආදායම් කරගන්න තිබුණා තව මහ මුදර දානවා. ඇයි එහෙම වුන් කරන්නේ? ඉතින් ඒ පවතින තත්ත්වයන්ට මුහුණ දෙීම රජයේ රාජ්‍ය පාලකයාගේ මුදල් ඇමතිවරයාගේ හෝ සිරිදනාගේ වගකීම. මම හිතන මේ වගකීමට මුහුණ දීමේදී සමහර ඍජු පියවර අපි විසින් ගත යුතු වෙනවා.
ගරුවන්තවරු තව විනාඩිය කාලයක් තියෙනවා.
ඒ ඍජු පියවර ගැනීමේදී සමහරට බදු අඩු ගන්න පුළුවන්. හැබැයි මේ බදු අඩු කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන ජාතික නිෂ්පාදනය වැඩි දියුණු කිරීමක් නෝ ඒ ශාස්ත්‍රය වැඩි දියුණු කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඒ දෙක කිරීමත් අද දවසේ ඉතා වැදගත් වෙනවායි කියන එක අපි මේ වෙලාවේ නැත්තම් අර ගජමිතුරන්ට උදව් කරනවා අරම වගේ ඒ පැත්තට වඩා මම හිතන්නේ රටේ ආර්ථික අර්බුදයක් පවතින ලාගේ අර්බුදයේ අවස්ථාවේදී ඒ යම් යම් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා එවන් තත්ත්වයන් මුහුණ දීම ඉතා වැදගත්. සමාජ බදු වේව් ඔෆ් කිරීම ඉතා වැදගත් කියන එකත් මේ වෙලාව මතක් කරන්න ඕනේ. ඒ කොහොම වුණත් අද දවසේ මේ ගෙනාපු යෝජනාව ඉතා වැදගත්. මේ යෝජනාවත් එක්ක අපි ඔක්කොම එකට එකතු වෙලා කතා කරන්න පුළුවන්. මේ යෝජනාව රජයේ පාර්ශවෙන් ගෙනේ මත ඉතා වැදගත්. මම හිතනවා ඒ පිළිබඳව අපි සතුරු වෙන්න ඕනේ. රටේ ආදායම ශක්තිමත් කිරීම අද දවසේ වැඩි අපි පහුගිය කාලේ අපි විවේචන දැක්කා. අරක නැ මේක නැ ක්‍රයිසිස් එකක් ගැන කතා කරනවා. හැබැයි අපි නෑමයි කියනට වඩා අපිට ගේන්න
පුළුවන්
එක තැනකට ඇවිල්ලා මේ කටයුතු ඉස්සෙගෙන අපේ වගකීම් බවට පත් වෙනවා මුල් අස්සනේ ගරු මන්ත්‍රීතුමනි. බොහොම ස්තුතියි. වෙලා කතා කරන්න බොහෝ තිබුණත් වෙලාව නැති වීම පිළිබඳවත් කඩකට වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු ඇමතුමා. මිලට ගරු ආචාර්ය හර්ෂද සිල්ලම ඇතුමා. ගරු නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා උතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද දිනේදී කල්තබන විවාදය රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ අවශ්‍යතාවය සඳහා අවස්ථාව දීම ගැන ස්තුතිවන්ත වෙනවා. අපි ඉතාමත් කනගාටු වෙනවා මේ කල්තබීමේ විවාදය ඉල්ලලා තියන්නේ ඇත්තටම මේ රටේ බදු යාන්ත්‍රණය ඒ වගේම බදු ප්‍රතිපත්තිය විනාශ කරපු උදවියම තමයි අද මේ අවශ්‍යතාවය දැකලා මේ කල්තැබීමේ විවාදය ඉල්ලලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේම අත උස්සලා තිබුණු වැට් එක විනාශ කරා ඒ වගේම පේයි එක විනාශ කරා විත්හෝල්ලින් ටැක්ස එක විනාශ කරලා මේ රටේ ආදායම අඩු කරලා රට බංකොලොත් කරලා දැන් අපි නැවතත් මේ බදු යාන්ත්‍රණය හදන්නට මේ රටට සිද්ධ වෙලා තියෙනවා. අපි එදා දැක්කා ජනාධිපතිවරණයද තරං කරනකොට ඒ ජනාධිපතිවරණය ප්‍රතිපත්තියට දැම්මා මේක කරනවායි කියලා. මොකද ඒ ජනාධිපතිවරණයේදී තමන්ට උදව් කරයි කියලා ඒ වගේම දේශපාලන වාසි ලබා ගන්න මේ රටේ ආර්ථිකය උගසට තියලා තමයි එදා පොරොන්දු දීලා එදා බලයට පත් වුණේ. ඒ වගේම කිව්ව පරිදි ජනාධිපතිතුමාට ආර්ථිකය පිළිබඳව පසුබිමක් තිබුණ නැහැ. අගමැතිතුමාට ආර්ථිකය පිළිබඳව පසුබිමක් තිබුණ නැහැ. අඩුම තරමේ මුදල් ඇමැතිතුමාටවත් යම්කිසි වගකීමක් ඒ වගේම පළපුරුද්දක් තියෙන පුද්ගලයෙක්ව ඒ වෙලාවේ පත් කරන්න තිබුණා. නමුත් දේශපාලනය ගැන තමයි ඒ වෙලාවේ හිතුවේ. හිතුවා 69 ලක්ෂයක් ඡන්දෙ දුන්න හින්දා කවුරු කියන දේ තහන් නැතුව තමන්ට ඕන විදියට මේ ආර්ථිකය කරගෙන යන්න පුළුවන් කියලා. ඒ වගේම අපි දැක්කා මේ පාර්ලිමේන්තුව නැවතත් අත උස්සලා 19 වෙනි සංශෝධනය විසි කරලා 20 වෙනි සංශෝධනය ගෙනෙල්ලා ඒ ජනාධිපතිතුමාට මේ ඉතිහාසයේ තිබුණ නැති බලතලයක් දුන්නා. ඒ ජනාධිපතිතුමා මොනවද කරේ? මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කොච්චර කිව්වත් මේ වගේ ආර්ථික අර්බුදයක් එනවයි කියලා ඒක අහන්න නැතුව නිලධාරීන් කීප දෙනෙක් එකතු කරගෙන මේ රට විනාශ කළ දැම්මයි කියලා මං හිතන්නේ මේ රටේ ජනතාව දන්නවා. ඉතින් මං හිතන්නේ දැන් වෙනකොට ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා ලංකාව දූෂිත රටක් කියලා. ජිනීවා පවා මේ ප්‍රශ්නය ගිහිල්ලා අද වෙනකොට ඒ ජිනීවා වලින් වාර්තාවකුත් නිකුත් කළා තියෙනවා මේ රටේ ආර්ථික වශයෙන් විනාශ කරේ රාජපක්ෂ පවුල සහ ඇතුළු ඒ පසුගිය රජයේ ඉන්න මැතිවරු කියලා. එතකොට අපි මේ අද කතා කරනවා මේ බදු ආදායම වැඩි කරගන්න. මේක මේ රටේ ඉන්න මිනිස්සු පිළිගනීද? මොකද මේ රටේ බදු ගෙවන ජනතාව පිළිගනීද මේ මෙච්චර දූෂිත පාලනයක් තියෙනකොට මේ වගේ හොරගම් කරනකොට තමන්ගේ ඒ මහන්සි වෙලා හම්බ කරන දේවල් මේ පාර්ලිමේන්තුව හරහා මේ රාජ්‍යයට පූජා කරන්න. මට මතකයි අපි මේ පහුගිය කාලෙදී විවිධ වංචා ගැන මේ රටේ අපිට අහන්න සිද්ධ වුණා. අපිට අහන්න සිද්ධ වුණා මේ රටේ සීනිබදු වංචාව ගැන. දැන් සීනිබදු වංචාව විගණාධිපතිතුමත් කියනවා මේ රටේ ආදායමට බිලියන 16ක් අහිමි වුණායි කියලා. දැන් මේකට සම්බන්ධ වුණු මේක කරපු කාටද දඬුවම් දීලා තියෙන්නේ? කාටද දඬුවම් දීලා තියෙන්නේ? එතකොට ඒව ටික අහිමි කරගෙන ජනතාව දැන් ගෙවන්න ඕනේ ඒකේ පාඩුව පියවන්න. ඒ වගේම දැන් අලුතෙන් කටහබහක් වෙනවා ගල් අඟුරු ටෙන්ඩර් එක ගැන. ගල් අඟුරු ටෙන්ඩර් එක ගැන දැන් මේ රටේ ඉතිහාසයක් තියෙනවා. මේ රටේ මේ හරියට ටෙන්ඩර් ක්‍රමේ ක්‍රියාත්මක කරන්න බෑ. මොකද දේශපාලඥයෝයි මේ මැති ඇමතිවරුයි නිලධාරීනු එකතු වෙලා මේ ටෙන්ඩර් ක්‍රමය ඉතාම දූෂිත බවට මේ රටේ පත් කරගෙන තියෙනවා. ජනතාවට විශ්වාසයක් නැහැ. ගල් අඟුරු ගත්තත් ගෑස් ටික ගත්තත් හැමදාම අපිට ප්‍රෝත්ති අහන්න සිද්ධ වෙනවා මේ වල යම්කිසි යටි ගනුදෙනුවක් තියෙනවා. විවිධ නායකයන්ගේ පුත්තුරුන්ට විවිධ රටවල සමාගම් තියෙනවා. ඒ සමාගම් තුලින් මේවල ටෙන්ඩර් ක්‍රමය එහාට මෙහාට කරලා ඒ ගනුදෙනු වලින් විශාල මුදල් හොයනවායි කියන එක මේ රටේ මං හිතන්නේ ජනතාව අතර අද කතාබහක් ඇති වෙනවා. ඒ බලන්න ඒව විතරක් නෙමෙයි පෞගියදා මේ අපේ මුහුදු තීරය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශ වුණා. අපේ ධීවරයන් ඇතුළු ඒ වෙරළ බඩ ජීවත් වෙන විශාල පිරිසකට ඒ තුළින් විශාල හානියක් සිද්ධ වුණා. මේක මීගොමුව ඒ වගේම කොළඹට සීමා වුණ නැහැ. අපි නියෝජනය කරන පුත්තලම මන්නාරම ඉන්දියාවට පවා මේ සුන්බුන් ගියා. නමුත් ඒකේ හරියට ඇත්තටම වන්දි ලබා ගන්න පසුගිය රජයේ කටයුතු කරාද? පසුගිය රජයේ මැති ඇමතිවරු මේ වලට මැදිහත් වෙලා කොච්චර අපේ රටට වන්දි ලබා ගන්න තිබුණු අවස්ථාවක් පැහැරහැරියද කියලා අපි හරියට විමර්ශනයක් කරා. දැන් අපි දකිනවා විශේෂයෙන්ම විගණාධිපතිතුමා පවා මේ එක්ස්ප්‍රෙස් පර්ල් වන්දිය පිළිබඳව පරීක්ෂණයක් කරන්නට ඉල්ලලා තිබුණා. මොකද මේකේ ඇත්තටම ගත්තොත් අපිට ඇමරිකන් ඩොලර් බිලියන 10ක විතර වන්දියක් ලබා ගන්න තිබුණා ඒකේ වුණු විනාශය හැටියට. නමුත් අදුතරමේ ඒකෙන් 10%ක්වත් අදුතරමේ ගත්තේ නැහැ. එදා ලොකුවට කතා කරා දීවරයන්ට වන්දි දෙනවා, අපේ රටට ලොකු වන්දියක් ගන්නවා, මේ වෙරළ තීරය ඒ වගේම අපි මුහුදු තීරය අපි සුද්ධ කරනවා පවිත්‍ර කරනවායි කියලා. නමුත් අර මතු පිටට පේන යන්ත්‍රී සුද්ධයක් කරලා ඊට පස්සේ අපි දන්නේ නැහැ මොන ගනුදෙනු වුණාද කියලා. ඒ වගේම බලන්න අර චීන නෞකාවක්, ඇත්තටම මේක අසූචිත නෞකාවක්. ඒකේ දා මේ පාර්ලිමේන්තුවට ලොකු කතා කියලා ඒක අපිට ගන්නව වෙනුවට අපිට ඒකට වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඇමරිකන් ඩොලර් මිලියන 6.9ක අපිට පෝරක් නැහැ, අපිට මොනවත් නැහැ. නමුත් අපි වන්දියක් ගෙවන්න සිද්ධ වුණා. ඒක රුපියල් මිලියන 2553. එතකොට මේ වලට බදු ගෙවන්නද අපේ රටේ ජනතාව වැඩ කරන්න ඕන? ඒ වගේම අනිත් දේ ගන්න ශ්‍රී ලංකන් එයාබස් වංචාව. ශ්‍රී ලංකන් එයාබස් වංචාව රුපියල් බිලියන 146ක ගනුදෙනුවේ ඇමරිකන් ඩොලර් මිලියන 16.84ක් එදා ඒ කොමිස් එක හැටියට ඒ නිලධාරීන් අරගෙන මෙහෙනේ මේ මාට්ටුනේ. ඇමරිකාවේ යුරෝපයේ නඩු කිව්ව හිඹ තමයි ඒව මාට්ටුනේ. නමුත් අද වෙනකන් ඒවලට මොනවත් කරලා තියෙනවද? නීතිය ක්‍රියාත්මක කරන්නේ ඉබිගමනේ. නීතිය ක්‍රියාත්මක කරන්නේ ඉබිගමනේ. එතකොට මේවා ඔක්කොම අද විවුර්ත කරලා තියෙනවා මේ ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට එකට එකතු වෙලා. මොකද ඇමතිවරුන්ට තනියම කරන්න බෑ මේ වැඩේ. ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට එකට එකතු වෙලා අද මේ රටේ ආර්ථිකයෙන් හොරගම් කරන්න තමයි අද ඉඩ ඇරලා තියෙන්නේ. ඒක තමයි ජනාධිපතිතුමාට ගිහිල්ලා බල කරන්නේ අපිට ඇමතිකම් දෙන්න කියලා. දැන් මේකේ යෝජනාවක් ආවා සර්වපාක්ෂික වැඩපිළිවෙලක අපි එකග වෙලා පොදු එකගතාවයක් උඩ අපි මේ වැඩේ කරගෙන යන් කියලා. අපි විපක්ෂය හැටියට අපි ඒකට එකග වුණා. නමුත් පස්සේ දොරෙන් ගිහිල්ලා විශාල බලපෑමක් කරන්න නොවැ අපිට ඇමති මණ්ඩලය වැඩි කරන්න කියලා. දැන් රට බංකොලොත් වෙලා තියෙන්නේ. ජනතාවට කන්න නැහැ. ආහාර උද්ධමනයේ 100%කටත් වඩා ඉහළ ගිහිල්ලා. මේ රටේ ආණ්ඩුවම කියනවා 139%කට වඩා සහනාධාරයක් දෙන්න ඕනේ කියලා ජීවත් වෙන්න. එහෙම තියෙනකොට ඇමති මණ්ඩලය වැඩි කරගන්න. දැන් තව කැබිනට් ඇමතිවරු 12ක් එනවායි කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් කොහොමද මේ වගේ බංකොලොත් රටක මේ වගේ වැඩ කරලා ජනතාවගේ විශ්වාසය දිනාගන්නේ කියලා අපිට ප්‍රශ්න ගන්න මේ අවස්ථාවේ සිද්ධ වෙලා තියෙනවා. දැන් බලන්න දෙවනි කාර්තුවේ මේ රටේ ආර්ථික වර්ධන වේගය ඍණ 8.4යි. ඉදිකිරීම් ශ්‍රේෂ්ඨය ඍණ 16.2යි. මූල්‍ය සහ රක්ෂණ ශ්‍රේෂ්ඨය ඍණ 19.1යි. කොහොමද වැටිල්ල? අපේ රටේ ලංකාවේ ඉතිහාසයේ අපිට නිදහස ලබා ගත්තට පස්සේ මේ වගේ ආර්ථිකය රිවර්ස් වුණ යුගයක් තිබුණාද? නමුත් ඒ ආර්ථිකය ඒ වගේ රිවර්ස් කරපු ඒ නායකින්ට ඒ නිලධාරීන්ට අද කිසිම දෙයක් වුණේ නැහැ. අද හොඳට ගෙවල් වල කාලා බීලා ඉන්නවා. අද රටේ ජනතාවට කණ්ඩ බොණ්ඩ නැතුව ගියත් ඒ නායකයෝ සහ ඒ නිලධාරීන් අද තමන්ගේ ගෙවල් වලට ගිහිල්ලා හොඳට කාලා බලන්නේ. ඉතින් ඒ හින්දා අපි කියනවා මේක කවදාවත් අපේ රටේ ජනතාව අනුමත කරන්නේ නැහැ. මේ රජය ගෙනියන මේ කපුටු න්‍යාය, මේ රාජපක්ෂලාගේ කර්මතින් මේ ආණ්ඩු කරන න්‍යාය මේ රටේ ජනතාව අනුමත කරන්නේ නැහැ කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරලා දෙනවා. මේ පාර්ලිමේන්තුව ඇත්තටම දූෂණය නීතිගත කරපු පාර්ලිමේන්තුවක්. මේ වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ඉන්නේ දූෂණය ක්‍රියාත්මක කරපු ඒ පරණ ඇමතිවරු සෙට් එක තමයි. ඉතින් ඒ හින්දා මේ ජනමතය අද මේ පාර්ලිමේන්තුව තියෙන ජනමතය එදා 69 ලක්ෂය රැවටුණ ජනමතයක් බව අද මේ රටේ ජනතාව දන්න. එතකොට මේ ක්‍රමය අද අපි දිගින් දිගටම මේක තියාගෙන යනවද නැත්නම් මේකේ සැබෑ වෙනසක් කරනවද කියලා හෘද සාක්ෂියට එකගව මේ පාර්ලිමේන්තුව තීරණයක් ගත යුතුයි. මොකද අපි දන්නවා අද කෝප කමිටුව කෝප් කමිටුව අද පත් කළාද? අද ඒවා විනාශ කළා, අද ඒවා පැත්තකට දාලා තියෙන්නේ. කොහොම වුණත් ඉතිහාසය ගත්තත් කෝප් කමිටුවයි කෝප කමිටුවයි කතා පෙට්ටියක් විතරයි. කෝප් කමිටුවයි කෝපයි වාර්තාව විතරයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ අපි ඇවිල්ලා විවාදයක් තියලා ඒ වාර්තාව කොහේ හරි පෙට්ටියක දාලා ඊට පස්සේ අපි තවත් ඒ විමර්ශනයකට යනවා. ඒක තමයි අපි කරේ. අපි ජනතාව වෙනුවෙන් ඒ වගකීම මේ පාර්ලිමේන්තුවල ඉටු කරේ නැහැ. ඉතින් ඒ හින්දා මේ රටේ තාරුණ්‍ය සහ ජනතාව මේ දේශපාලඥයන් මේ ඇමතිවරුන්ව පිළිකුල් කරන එක මං හිතන්නේ ඒක අපිට මේ එච්චර මේ මෙයා වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි කියනවා අපි බදු එකතු
කරනවා නම්
බදු එකතු කරනවා නම් ඒ බදු හරියට වියදම් කරලා බදු හොරගම් කරන්න ඇති බව විශ්වාසයක් රට දෙන්න ඕනේ. එතකොට මිනිස්සු බදු ගෙවයි. ඒ බදු ගෙවන යාන්ත්‍රණය නැත්නම් අපි හදන්න ඕනේ. නමුත් ජනතාවට විශ්වාසයක් දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපේ විදේශගත ශ්‍රී ලාංකිකයටත් ඒ විශ්වාසය දෙන්න ඕනේ කියමින් මට අවස්ථාවක් දීම ගැන ස්තුතිවන්ත වෙමින් මම කතා අවසන් කරනවා.
ස්තුතියි. මිලට ගරු වෛද්‍ය රමේෂ් පතිරණ ඇමතුමා
ගරු මූලාසනට
විනාඩි 10ක කාලයක් තියෙනවා.
මූලාසනට මන්ත්‍රීතුමනි මට පෙර කතා කළ උගත් මන්ත්‍රීතුමා සඳහන් කරා මේ දේශපාලන ඇමතිවරු ගැන විශ්වාසය බිඳලයි කියලා. මෙරට ජනතාවකෝ ඇමතිවරු ගැන විතරක් නෙවෙයි මෙරට 225ම මෙරට ජනතාවට පයි කියලා කිව්වේ. ওই පක්ෂ දෙකම අවුරුදු 70ක් මෙරට පාලනය කරලා තියෙනවා. ඒකේ කරපු සාධනීයකට තු රසකුත් තියෙනවා. අංචා දූෂණ කරපු ටිකකුත් ඉන්නවා. හැබැයි හැම කෙනෙක් එකකොටට දාන්න එපා. ඇමතිවරු ඔක්කොම දූෂිතයි කියලා කියන්නේ අයිතියකට මගේ හෘද සාක්ෂි මම දන්නවා. ඒ නිසා කටට ආපු පළියට විවේචන කරන්න පුළුවන්. හැබැයි සාධනීය දෙකක් මම එතුම කතාව අහගෙන ඉඳලා විනාඩි 8ක් එක සාධනීය දෙයක් ඉදිරි රට වෙනුවෙන් කියයිද කියලා. එක දෙයක් කියුනේ නැහැ. අපිට පුළුවන් එතුමලා චෝදනා කරනවා අපිට අප චෝදනා කරනවා එතුමලට. හැබැයි රට වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කරන්න අපි මොකද්ද කරේ? ඒ කතාවේදී එතුමා බලන්න එක සාධනීය දෙයක් කිව්වද රටේ ඉදිරි ගමන වෙනුවෙන් කියලා. අපේ ආණ්ඩුවේ වැරදුනා. මේ කතා කරු මහින්දනන්ද අලුත්ගම ඇමතිතුමා යෝජනා ඉදිරිපත් කරනකොට කිව්වා ඔහු වැරද්දක් වුණා, බදු ආදම අඩු වුණා. අපි පිළිගත්තා. මේක පිළි අරගෙන තියෙනවා. ඒක පිළි අරගෙන අපි කතා කරා මෙතන ඕනතරම් දවස්. නැවත නැවත මේක මේ හොද හොද මඩේ දාන්න වගේ මේක හැමදාම කියලා වැඩක් නැහැනේ. අපි ඉදිරියට යන විදියක් බලමු. අපි ජනතාව බලෙන් අපිව පහ කරොත් අපි ගෙදර යනවා. එතුමලා ආණ්ඩු කරා. එතුමලානේ පහුගිය වතාවේ ආණ්ඩු කරේ. ওই ආණ්ඩුව සුදෝසුදු වංචා දූෂණ නැති හරිම කාර්යක්ෂම මහජන මිත්‍රශීලී ආණ්ඩුවක්ද? එහෙම වුණා නම් පරද්දනවද? නෑනේ. එතුමලා ඇමතිකම් කරානේ. ඉතින් ඒ නිසා මේ වෛරය, ක්‍රෝධය, දේශපාලන ඊර්ෂ්‍යාව වැඩක් නැහැ. ඔතුමාට බලයවම කරන්නකො හරියට 70 හැබැයි 70 අවුරුදු 73ක් තිස්සේ මෙරටේ දේශපාලනඥයෝ හොඳට කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා තමයි මෙරටේ සමාජ ආර්ථිකයේ අධ්‍යාපනයේ සෞඛ්‍ය යටිතල පහසුකම් මේ කලාප නැති කිසිම රටක් මට්ටමට දියුණුනේ මෙරටේ දේශපාලකයොත් වැඩගත් වැඩ කරපු නිසායි. හැබැයි අතලොස්සක් නිසා ඒ ගෞරව නාමය පළුදු වුණා. අපි බලන්නේ ඉදිරියට යන ක්‍රමය කොහොමද කියලා. ඒ වෙනුවෙන් ගරු නියෝජ්‍ය මූලාසනට මන්ත්‍රීතුමනි යෝජනාවක් ඉදිරිපත් කරන ආදායම අවශ්‍යයි එකතු කරගන්න. ජනතාවට බදු කරදරයක් නොවි පුළුවන් මිනිස්සුන්ගෙන් බදු එකතු කරගැනීමේ යාන්ත්‍රණය සකස් කරන්න කියන පණිවිඩය තමයි දෙන්න උත්සාහ කරේ. ඒ වෙනුවෙන් ආයතන තුනක් පිළිබඳව කතා කරා. සුරාබෝ දෙපාර්තමේන්තුව, ඒ වගේම දේශ ආදායම් දෙපාර්තමේන්තුව සහ වරාය කස්ටම් කියන ආයතන තුන පිළිබඳව මේ දේශ ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් හොඳට වැඩ කරන අතිමහත් බෞතරයෙකුත් ඉන්නවා. හැබැයි මේ අයිතිය දීර්ඝ කාලයක් තිස්සේ මේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගැටලුව අපි කතා කරා සමාගම් පිළිබඳව, සමාගම් සංඛ්‍යාව පිළිබඳව, පුද්ගල ආදායම් බදු සංඛ්‍යාව පිළිබඳව අපි කතා කරා. හැබැයි මේ රටේ කාර්යක්ෂම සක්‍රීය බදු එකතු කිරීමේ ක්‍රමවේදයක් නැහැ. ඒක සක්‍රීය වෙන්නේ නැත්තේයි එක පැත්තකින් නිලධාරීන්ගේ මදිකමක් තියෙනවා. ඔවුන්ට පහසුකම් අඩුයි. තාක්ෂණික යොදව ගන්නෙ නැහැ. අපි ඒක කොහොමද නැවත නිර්මාණය කරන්න කියන කාරණය තමයි අපි සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ. මේ දේශ ආදායම් දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය කතානායක මූලසිට මන්ත්‍රීතුමනි අවුරුදු 7ක් වෙනවා රැමීස් පද්ධතිය හඳුන්වලා දීලා තාක්ෂණික වශයෙන් මදු වාර්තා ලබා ගැනීම, රිටර්න් කම්ප්ලයන්ස් බලන එක, රිපෝර්ටින් කම්ප්ලයන්ස් බලන අතුරු මේ කරුණු සියල්ල වෙනුවෙන් මේ පද්ධතිය හඳුන්වලා දීලා අවුරුදු 7ක් වෙනවා. තාම 50%ක්වත් මදු ලිපි ගොනුවල මේ පද්ධතිය ඇතුළු කරලා නැහැ. ඒකෝ අපි කතා කරේ පුද්ගල ආදායම් මදු 296,000ක් ගැන. ඒකෙන් 50%ක්වත් මේ පද්ධතිය ඇතුළු කරන අවුරුදු 7ක් තිස්සේ බැරි වෙලා තියෙනවා. ඇයි ඒක බැරි වුනේ? ඇයි කාර්යක්ෂම කරන්න බැරි කියලා අපි මුදල් අමාත්‍යාංශයත් ඒ වගේම මේ දේශ ආදායම් කොමසාර ජනරාල්තුමාත් ගෙනලා කතා කළ එක කාර්යක්ෂම කරන්න අවශ්‍යයි. පැමිණිස් පද්ධතිය හොඳ නැත්තම් අලුත් එකක් හඳුනා දෙන්න අවශ්‍යයි. අපි මේ තාක්ෂණය හඳුනා දීලා පුද්ගල සම්බන්ධ අඩු කරලා තාක්ෂණය හරහා කරොත් තමයි මේක වඩාත් කාර්යක්ෂම කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් නිලධාරීන් හිකකමක් තියෙනවා. අපි කිව්වා උපායධාරීන් ඉන්නවා විශාල පිරිසක් බඳවගත්තු 5000ක් අනුයුක්ත කරන්න පුළුවන්. ගණිත අංශ ඉගෙනගත්තු එහෙම නැත්තම් අරෙකුත් තාක්ෂණ අංශ ඉගෙනගත්තු උපායධාරීන් විශාල පිරිසක් අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිකන් ඉන්නවා. ඔවුන්ගේ සේවය ලබා ගන්න ඔවුන් අනුයුක්ත කළා වඩාත් කාර්යක්ෂම තැනක් බවට මේ දේශ ආදම් දෙපාර්තමේන්තුව බත් කරන්න කියන ඉල්ලීමත් අපි කරන එකට ආණ්ඩුව හැටියට අහු අපි යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඉතිහාසය පුරාම දේශපාලකයෝ මෙතන ඉඳගෙන මොනවා කතා කරත් නිලධාරී මට්ටමේදී මුදල් අමාත්‍යංශ ලේකම්වරු එකඟ වෙන්නේ නැතුව, දේශ ආදම් කොමසාර ජෙනරාල්වරු එකඟ වෙන්නේ නැතුව, අනෙකුත් දේශ නිලධාරීන් අනුකූලතාවය දක්වන්නේ නැතුව ওই දෙපාර්තමේන්තුව හරවන්න බෑ මෙතන ඉඳන් කතා කරාට. ඒක තමයි සත්‍ය කතාව. හැබැයි කියලා හඬක් නගාන එක අපේ මහජන යුතුකම. ඒ යුතුකම තමයි අභිෂ්ඨ කරන්න හදන්නේ. තාක්ෂණය හඳුන්වා දීම ප්‍රධාන කාරණයක්, කාර්යක්ෂමතාවය වැඩි කිරීම තවත් ප්‍රධාන කාරණයක්. ඒ වගේම තමයි මේ නිලධාරී මහතුරුන්ගේ ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව කරුණු කාරණාත් සාධනීය විදිහට අරගෙන එහෙම කළොත් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවෙන් මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශක්තිමත් කරනවා වගේම රටේ ප්‍රධාන ආයතනයක් හැටියට රේගුව පිළිබඳව අවධානය යොමු කරන්න අවශ්‍යයි. මේ රේගුව පිළිබඳව කාරණේදී දීර්ඝ කාලයක් තිස්සේ රටට ලැබෙන ආදායම් අහිමි වීම සහ මේ රේගුවේ ප්‍රධාන කාර්යයන් දෙකක් තුන. එකක් තමයි මේ වෙළඳාම් පිළිබඳව නීතිය සාධන ලෙස භාවිත කිරීම, enforcement of law in relation to trade of the country. ඒ කරුණ හරියට සිදු වෙනවාද කියන කාරණයත්, ආදායමෙන් හරියට එකතු වෙනවාද කියන කාරණයත් කරුණු දෙක පිළිබඳව අපි අවධානය යොමු කරන්න අවශ්‍යයි. මේ නීතිය පිළිබඳව කාරණයේදී ප්‍රධාන කාරණයක් තමයි ගරු මූලාශ්‍රවට බන්තුතුමනි, අපි නැවත වතාවක් ඉතාම දුර්වල මට්ටමක තමයි ශ්‍රී ලංකාවේ රේගුව තාක්ෂණය භාවිත කිරීමේ කාරණේ භාවිත කරන්නේ. අවුරුදු ගණනාවක් තිස්සේ මේකේ තියෙන මේ ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි ඩිවිෂන් එක ඉතාම මන්දගාමී විදිහට තමයි තාක්ෂණය භාවිත කරන්නේ. ඒ නිසා අදටවත් මේ කිසිම පේපර් එකක් නැතුව, කොලයක් නැතුව පේපර්ලස් විදිහට ගනුදෙනු කරන්න පුළුවන් ආයතනයක ඉතාම මන්දගාමී තාක්ෂණයක් භාවිත කරන නිසා අදටත් වාපු ලිපිකරුවන් හරහා තමයි තමුන් කැමති නිලධාරියා ආවම තමයි තමුන්ගේ කන්ටේනර් එක අරගෙන යන්නේ. මේක දන්න කාරණයක්. අපිට පුළුවන් සොයන්ව ජනනේවන ක්‍රමවේදයක් හරහා මේ කන්ටේනර් එක ලංකාවට ආවහම ආපු පිළිවෙලට ඉන්න නිලධාරියාට අනුගත වෙන ක්‍රමයක් භාවිත කරන්න. ඉතාම සරල ක්‍රමයක්. හැබැයි එවැනි ක්‍රමයක් වෙන්නේ නැහැ. තමුන් කැමති බදු කස්ටම් ඔෆිස් ඉන්න වෙලාවට තමයි තමුන්ගේ කන්ටේනර් එකේ ලිපි ගනුදෙනුට අරගෙන යන්නේ. ඇයි මේක වෙනස් කරන්න බැරි? මේ දෙපාර්තමේන්තුව වල ප්‍රධාන දෙපාර්තමේන්තු දෙකක් තිබෙනවා. එකක් ICT එක, ඉන්ෆෝමේෂන් කමියුනිකේෂන් ඩිවිෂන් එක, අනිත් එක තමයි රිස්ක් මැනේජ්මන්ට් ඩිවිෂන් කියන ආයතන දෙක. මේ ආයතන දෙකේම මෙතෙක් කල් දීර්ඝ කාලයක් තිස්සේ එකම තැන වැඩ කරන නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් තමුගේ අංශය වෙනස් කරන්නේ නැහැ. එකම පිරිසක්, එකම ගනුදෙනු කරුවන් පිරිසක්, එකම නිලධාරීන් පිරිසක් අඛණ්ඩව තාක්ෂණ නොමැතිව ගනුදෙනු කරනකොට පැහැදිලි මානව සම්බන්ධතානි වර්ධනය වෙනවා. ඒ මානව සම්බන්ධතා හරහා රජයට ලැබිය යුතු ආදායම නැති වෙනවා. අනිත් පැත්තෙන් විවිධ වංචා සිදු වෙන්න තියෙන අවදානම් වැඩි වෙනවා. එහෙනම් අපි යෝජනා කරනවා මේ රේගු අධ්‍ය ජනරාල්තුමාලා සමහර අය උත්සාහ කරලා තියෙනවා ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. මේ සමහර මේ අංශවල ඉන්න විවිධ යූනියන් ලීඩර්ස්ලා මේ තමුන්ගේ බල ආධිපත්‍යයක් පතුරවාගෙන ඉන්නවා. ඔවුන් මේ ඩිවිෂන්ස් වලින් එලියට යන්නේ නැහැ. රිස්ක් මැනේජ්මන්ට් ඩිවිෂන් එකේ පැහැදිලි ප්‍රතිපත්ති නැහැ. ඔවුන් උදව් කරන්නේ නැහැ. උදාහරණයක් හැටියට ඔවුන්ට දඩ ගහන්න ඕන නම් දිගටම දඩ ගහන එක පුද්ගලයෙකුට ඔවුන්ට සාධාරණව ඇපිල් එකක් කරන්නවත් අයිතිය දෙන්නේ නැහැ. ඒ ඇපිල් එක කරන්න අයිතිය දෙන්න HS කෝඩ් කේතාංක වල වැරදි තියෙනවා නම් ඒවා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අනුගමනය කරන්න පැහැදිලි ක්‍රමවේදයක් නැහැ. හරියට ජනතාවගේ මේ වෙළඳාමට උදව් කරන්න අවශ්‍ය පදනම සකස් කරන්න අවශ්‍ය ආයතනික ව්‍යුහයක් ඒ තුල නැහැ. දඩ ගහන්න ඕන නම් ගහනවා, ගහන්න නැති එකනට ගහන්නේ නැහැ. එකම පිරිසක් එතන කණ්ඩෝ කටයුතු කරනවා. තාක්ෂණය හඳුන්වලා දෙන්නේ නැහැ. ඇයි අපිට තාක්ෂණය හඳුන්වලා දෙන්න බැරි? ඒකට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශ ලේසියෙන් වෙන් කළ දෙන්න පුළුවන්. මේ ප්‍රධාන ආයතන දෙකේම රේගුවෙත් ඒ වගේම ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන ප්‍රධාන ගැටලු දෙක තමයි තාක්ෂණය පිළිබඳව ඔවුන් දක්වන මැලිකම, තාක්ෂණය පිළිබඳව ඔවුන් දක්වන බිය, තාක්ෂණය හඳුනා දීමෙන් තමුන්ට ලැබෙන පංගුව නැති වේද කියන සැකය උන් සෑම කෙනෙකුටම තියෙන නිසා මේ තාක්ෂණය හඳුනා දෙනකන් මේ ආයතන දෙකම විධිමත් ලෙස පාලනය කරන අපහසු නැහැ කියන කාර්ය මංගුතු වට හඳුන්ලා දෙනවා. මේකට අමතරව අපි අවශ්‍යයි පහුගිය කාලේ දිගටම කතා කරා කරු මූලාශ්‍රවලට මන්ත්‍රීතුමනි මේ රටේ විදේශ විනිමය ප්‍රේෂණ නොලැබීම පිළිබඳව කාරණය. අපි දීර්ඝ කාලයක් තිස්සේ මහ බැංකුවෙන් ඉල්ලීමක් කරා මේ විදේශ ප්‍රේෂණ පිළිබඳව එක්ස්පෝර්ට් ප්‍රොසීඩ් මොනිටරින් මෙකැනිසම් එක අපි රටේ හදන්නේ කියලා. අපි සතුටු වෙනවා දශක ගණනාවකට පස්සේ මහ බැංකුව ආරම්භ කරලා තියෙනවා එක්ස්පෝර්ට් ප්‍රොසීඩ් මොනිටරින් මෙකැනිසම් එක. හැබැයි කොච්චර අපි දත්ත පෙන්වුවත් වැඩක් නැහැ. වෙළඳාමෙන් අපිට ලැබෙන මුදල රටාවේ නැත්තම් ඒ මුදල දැන් රටට ලැබෙන්න පටන් ගන්න තියෙන යම්කිසි පමණකට. හැබැයි තාමත් අපේ එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඇක්ට් එකේ තියෙන දුර්වලතා නිසා මුදල් නොගෙවන අයට මුදල් නැවත මේ රටට නොගෙන අයට විරුද්ධව කටයුතු කිරීමේ ඉතාම මන්දගාමී තත්ත්වයක් තිබෙනවා. අපිට අවශ්‍යයි ඒ අනපනත් ශක්තිමත් කරන්න, එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඇක්ට් එක ශක්තිමත් කරන්න, මුදල් නැවත මේ රටට ගෙන්න ගන්න කියන ඒ කාර්යයත් අපි සිහිපත් කරනවා. එම නීති පද්ධතිය ශක්තිමත් උනේ නැත්නම් කුලස්සුනේ මන්ත්‍රීතුමනි අපිට බැරි වෙනවා මේ කටයුත්ත කරන්න. ඒ වගේම තමයි හැමදාම කතා කරන උන්ඩියල් පිළිබඳව රටට ලැබෙන්නට ඕන රටෙන් පිටවිය යුතු නීත්‍යානුකූලව යන්නට ඕන මුදල් එන්නේ උන්ඩියල් හරහා. මේ උන්ඩියල් වෙළඳාමට සම්බන්ධ වෙලා ඉන්නේ කවුද? ලංකාවේ ප්‍රධාන නම් සහිත පිරිසක්. හැබැයි ලංකාවේ නීතියක් නැහැ උන්ඩියල් තහනම් කරන්න. ඉන්දියාවේ නීතිය ගෙනාවා. අපිට අවශ්‍යයි ඒ නීතිය මේ රට ගෙන්නට අවශ්‍යයි. එම ගෙනල්ලා ශක්තිමත් කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ අවිධිමත් ලෙස ලංකාවේ මේ බ්ලැක් මාකට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්නේ මේ එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඇක්ට් එක ශක්තිමත් කරොත් සහ උන්ඩියල් තහනම් කිරීම පිළිබඳව නීතියක් ගෙනාවොත්. ඒ වෙනුවෙන් මූලාශ්‍රවල මන්ත්‍රීතුමනි
කාලේ අවසානයි
අවසන් කරනවා මේතන කතා කරලා කෝප් කමිටුව ගැන. ඔව් පත් කරන්න අවශ්‍යයි, කතා කරන්න අවශ්‍යයි. හැබැයි ගැටලුව තමයි කෝප් කමිටුව ෆැක්ට් ෆයින්ඩින් මිෂන් එකක් විතරයි. අපි කොච්චර ගෙනල්ලා මේ වංචා ගැන විවිධ කරුණු ගැන මේ කෝප් කමිටුව ගෙනල්ලා කතා කරලා පතුරු ගහලා ඇති, ටීවී එකේ පෙන්නලා ඇති, පත්තරේ දාලා ඇති. හැබැයි වැරදි කරපු කිසි කෙනෙකුට දඬුවම් දීලා නැහැ. ඔය ආණ්ඩුවෙත් ඒකයි, අපේ ආණ්ඩුවෙත් ඒකයි, කවදාවත් ඒක සිද්ධ වෙලා නැහැ. ඒකට බලයක් නැහැ, අධිකරණමේ බලයක් නැහැ. එහෙනම් අපි ක්‍රමවේදයක් හොයාගන්න අවශ්‍යයි. ඒකටත් ශක්තිමත් විසඳුමක් ලබා දෙන්න. එහෙම කරේ නැත්නම් මූලාශ්‍රවලට මන්ත්‍රීතුමනි හැමදාම කතා කරන්න පුළුවන්, හැමදාම බැලවරින්න පුළුවන්. හැබැයි රට තියෙන එක තැන එන්ස එකතුලා විසඳුම් සොයපු කෙනින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
සුදිකරු ඇමතුමා, මේ ළඟට ගරු MS තවුපීක් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව තලමේ සංගම උරුපිනර අවර්ගලේ, இந்த விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் கூறுவதற்கு நேரம் ஒதுக்கி தந்தமைக்கு எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலேயே நாடு தற்பொழுது ஒரு பாரிய பொருளாதார வீழ்ச்சியில் இருந்து கொண்டிருக்கின்றது. அதே நேரம் அத்தியாவசிய பொருட்கள் அனைத்தும் விலையேற்றம், அதே போன்று அத்தியாவசிய பொருட்களுடைய விலையேற்றத்தினால் எல்லா மக்களும் கடும் பாரிய பிரச்சனையில் இருந்து கொண்டிருக்கின்றார்கள். இதன் மூலம் உண்மையிலேயே வருமானம் குறைந்த, அதே போன்று வறுமை கோட்டுக்கு வாழ்கின்ற பல ஏழை குடும்பங்கள் பல கஷ்டங்களை எதிர்நோக்கி வருகின்றது. அந்த நிலையிலும் கிழக்கு மாகாணத்தை பொறுத்தவரையில் அண்மையில் வெளியாகிய கல்வி பொதுத்தராதர உயர்தர பரீட்சையில் உண்மையிலே கிழக்கு மாகாணம் ஒரு முதலிடத்தில் 66% வீதத்தை பெற்று முதலிடம் பெற்றிருக்கின்றது. உண்மையிலே இந்த பொருளாதார வீழ்ச்சிக்குள்ளும் பாரிய கஷ்டம் பாரிய பிரச்சனைக்கு மத்தியிலும் உண்மையிலேயே இந்த மாகாணம் முதலிடத்தில் வந்தது உண்மையிலே பாராட்டக்கூடிய ஒரு விடயமாகும். அதிலும் குறிப்பாக திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையில் திருகோணமலை மாவட்டத்தில் மூதூர் கல்வி வலயம் முதலாம் இடத்தையும், அதே போன்று கிண்ணியா கல்வி வலயம் இரண்டாம் இடத்தினையும் பெற்றிருக்கின்றது. உண்மையிலேயே இந்த நிலைக்கு கொண்டு வந்தவர்களை நாங்கள் உண்மையிலே பாராட்டியாக வேண்டும். இதில் கல்வி அதிகாரிகள், அதே போன்று பாடசாலை அதிபர்கள், அதே போன்று கற்பித்த ஆசிரியர்கள், அதே போன்று மாணவர்கள், அதே போன்று பெற்றோர்கள். ஏனென்றால் கல்வியை நாங்கள் ஒரு உயரிய இடத்துக்கு கொண்டு வர வேண்டுமாக இருந்தால் ஒரு கூட்டு முயற்சியாக செயல்பட வேண்டும். அந்த வகையில் ஒரு கூட்டு முயற்சியாக செயல்பட்டு அதில் கிழக்கு மாகாணம், அதிலும் குறிப்பாக திருகோணமலை மாவட்டம் வெற்றி கண்டுள்ளது. அந்த வகையில் எனது மனமார்ந்த நன்றியையும் வாழ்த்துக்களையும் இந்த உயரிய சபையில் நான் தெரிவித்துக் கொள்கின்றேன். அதே போன்று கிண்ணியா தல வைத்தியசாலை பொறுத்தவரையில் தற்பொழுது அந்த இட நெருக்கடி ஏற்பட்டிருக்கின்றது. உண்மையிலேயே கிண்ணியா தள வைத்தியசாலை அமைந்திருக்கின்ற இடம், தற்பொழுது அமைந்திருக்கின்ற இடம் ஒரு பொருத்தமில்லாத இடமாக, குறைந்த அளவு உள்ள காணி அளவு உள்ள இடமாக இருந்து கொண்டிருக்கின்றது. இதை எதிர்காலத்தில் இன்னும் 25 வருடத்துக்கு பிறகு அல்லது 50 வருடத்துக்கு பிறகு உண்மையிலேயே பாரிய இட நெருக்கடி ஏற்படும். அந்த வகையில் அந்த கிண்ணியா தள வைத்தியசாலையை வேறொரு இடத்துக்கு மாற்றுவதற்காக, இடமாற்றம் செய்வதற்கு அட்லீஸ்ட் குறைந்தபட்சம் தற்பொழுது காணியையாவது நாங்கள் அடையாளப்படுத்தி வைப்பதற்காக ஒரு முனைச்சேனை பிரதேசத்தில் சுமார் 8 ஏக்கர் காணியை எடுப்பதற்கான முயற்சியை எடுத்து அதன் நடவடிக்கை எடுக்கப்பட்டிருக்கின்றது. இன்ஷா அல்லாஹ் எதிர்காலத்தில் அந்த காணியை எடுத்து அந்த வைத்தியசாலையை அந்த உரிய புதிய இடத்துக்கு கொண்டு செல்வதற்கான ஏற்பாடுகள் நடக்கும். தற்போது உங்களுக்கு தெரியும், இந்த நாட்டில் ஏற்பட்டிருக்கின்ற நிதி பிரச்சனை காரணமாக எந்த புதிய வேலை திட்டங்களும் செய்ய இயலாத நிலையில் அரசாங்கம் இருந்து கொண்டிருக்கின்றது. அந்த வகையில் இன்ஷா அல்லாஹ் எதிர்காலத்தில் நாங்கள் அந்த வைத்தியசாலையை வேறொரு இடத்துக்கு ஒரு பாரிய ஒரு 8-10 ஏக்கர் காணியை எடுப்பதற்கான ஏற்பாடுகள் நடந்து கொண்டிருக்கின்றது. இன்று உங்களுக்கு தெரியும், இன்று எல்லா மக்களும் பிரச்சனை எதிர் நோக்கி இருக்கின்றார்கள், கீழ்மட்டம் தொடக்கம் மேல்மட்டம் வரை. அதிலும் குறிப்பாக சில கூலி தொழில் செய்கின்றவர்கள், மீனவர்கள், விவசாயிகள் எல்லோரும் பாதிக்கப்பட்டிருந்தாலும் ஏதோ ஒரு வகையில் அவர்கள் தங்களுடைய அந்த வருமானத்தை, அதாவது நாட்கூலியை அதிகரிப்பதற்கான சாத்தியம் இருக்கின்றது. ஆனால் அரச உத்தியோகத்தர்களை எடுத்துக்கொண்டால், அரசாங்க உத்தியோகம் பார்க்கின்றவர்கள் உண்மையிலேயே தங்களுடைய வருமானத்தை அதிகரிக்க முடியாது. ஏனென்றால் அரசாங்கம் அந்த அவர்களுடைய சம்பளத்தை அதிகரித்தால் மாத்திரம்தான் அவர்களுடைய வருமானம் அதிகரிக்கும். உதாரணமாக ஒரு 30,000-40,000 சம்பளம் பெறுகின்ற ஒரு அரச உத்தியோகத்தர் தற்பொழுது மாதாந்த செலவாக கிட்டத்தட்ட 1 லட்சத்துக்கு மேல் அவர் செலவழிக்க வேண்டிய நிலையில் இருந்து கொண்டிருக்கின்றார். ஆகவே அந்த வருமானத்தை அதிகரித்தால் மாத்திரம்தான், அரசாங்கம் சம்பளத்தை அதிகரித்தால் மாத்திரம்தான் அவருடைய அந்த வருமானத்தை ஈடு செய்ய முடியும். அந்த வகையில் அரசாங்கம் ஏதாவது ஒரு திட்டத்தினை அரச உத்தியோகத்தர்களுக்கு வழங்க வேண்டும் என்பதை கேட்டுக்கொள்வதோடு, அதே போன்று தற்பொழுது அரச உத்தியோகத்தர்கள் மாவட்டம் விட்டு மாவட்டம் வேலை செய்கின்றார்கள். உதாரணமாக திருகோணமலை மாவட்டத்தில் இருக்கின்றவர் மட்டக்களப்பு மாவட்டத்திலோ அல்லது அம்பாறை மாவட்டத்திலோ அல்லது வேறு மாவட்டங்களிலோ வேலை செய்கின்றவர் இருக்கின்றார்கள். உண்மையிலே இந்த தற்பொழுது இருக்கின்ற இந்த நிதி நெருக்கடி, இந்த பொருளாதார பிரச்சனையை மேற்கொண்டு அவர்களுக்கு அந்தந்த குறிப்பிட்ட மாவட்டத்திலேயே வேலை செய்வதற்கான ஒரு அனுமதியையும் அரசாங்கம் வழங்க வேண்டும். ஏனென்றால் தற்பொழுது அந்த அதிகரித்திருக்கின்ற இந்த செலவினங்கள் காரணமாக உண்மையிலேயே அவர்கள் தங்களுடைய மாவட்டத்தில் வேலை செய்கின்ற பொழுது உண்மையிலேயே அந்த வருமானத்தை ஓரளவுக்கு கட்டுப்படுத்த முடியும். அந்த வகையில் உண்மையிலேயே உண்மையிலேயே அதே போன்ற ஒரு கடைசியாக ஒரு விடயம், எங்களுடைய நிலாவளி இக்பால் நகர் பிரதேசத்தில் மீனவர்கள் நீண்ட காலமாக தோணா கடற்கரையில் பாய்த்து வந்த அந்த காணியை தற்பொழுது ஒரு காணி பிரச்சனையாக மாற்றி அதை பிரச்சனைக்கு உட்படுத்தி இருக்கின்றார்கள். அந்த காணியையும் அந்த மீனவர்களுக்கு விடுவித்து கொடுப்பதற்கு அரசாங்க அதிபர் அதே போன்று பிரதேச செயலாளர் உரிய நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன்.
சுதீகர் மாற்றுமா மீனாடுகார் உதயகம் மம்பில மத்துமா புத்துமாட்ட வினாடி அடக்க கால
கரு மூலாசனாரூட மந்திரித்துமணி 1972 வசரே ஜாத்தியாந்தர சமுலுவக்க அவசானே பெவத்துனு ராத்திரி போஜன சங்கிராயதி எவகட்ட ஹிட்டிய லோகேட்டி அகமெத்தினியன் தெதனா எக்கத்தன வாடி வெலா ஹிட்டியா லங்காவே சிரிமாவோ மெத்தினிய இந்தியாவே இந்திரா மெத்தினிய எத்தன ரச மசவுலு பிரில திபுனத் இந்திரா காந்தி மெத்தினிய ராத்திரி 6 கத்தே ஜலே வீதுருவாக் விதராய் மேகன் அப்பே சிரிமாவோ மெத்தினிய பிரஸ்ன கராம எத்துமிய கிவ்வே அப்பே ரட்டே தேவந்த துர்பிக்ஷக் ஜனதாவ லக்ஷ சங்கியாத கண்ணின் கண்ட நெத்துவ துக்கிந்தினவா ஏ நிசா மம துர்பிக்ஷே அவசன் வனதுரு ராத்திரி கேம கண்ணி நேய் கேலா பிரதிஜாவாக் துன்ன கேலா சிரிமாவோ மெத்தினிய பிரஸ்னயாக் எத்துமி ஆனவா இந்திரா மெத்தினியகேன் ஒபத்துமிய ரேட்ட கேவே நே கேலா லக்ஷ சங்கியாத ஜனதாவுக்கு படுகின்னு நிவென்னி கோமது கேலா இந்திரா மெத்தினி உத்தர தினம் මගේ බඩගේ ඉන්න නිවේ මම බඩගේ ඉන්න හිටියයි කියලා ලක්ෂ ගාණක් බඩ පිරෙන්නේ නැති බව ඇත්තයි. හැබැයි මගේ ජනතාව දැන් දන්නවා මම ඔවුන් වෙනුවෙන් කැපකිරීමක් කරනවා. ඔවුන්ගේ බඩගින්නේ වේදනාව මටත් දැනෙනවා. ඒ නිසා මම ඔවුන්ගේ බඩගිනි ප්‍රශ්නේ විසඳාවි කියන විශ්වාසය අය තුළ ඇති වෙනවා. ජනතාවගේ විශ්වාසය දිනාගන්නේ නැතුව, ජනතාවගේ ගෞරවය දිනාගන්නේ නැතුව ආණ්ඩුවකට කිසිම මොහොතක කිසිම ප්‍රශ්නයක් විසඳන්න බෑයි කියලා ඉන්දිරා ගාන්ධි මැතිණිය උත්තර දෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අර්බුද අවස්ථාවේ අපි ජනතාවට කැපකිරීම කරන්න කියලා ඉදිරියේ අමාරුයි කියලා දේශනා පවත්වලා හරියන්නේ නැහැ. අපි මේ කැපකිරීම කරන්න ලෑස්ති කියන එක කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් ආදර්ශයෙන් ජනතාවට පෙන්වන්න ඕනි. මම දන්නේ නැහැ අපේ වර්තමාන ආණ්ඩුව ඉන්දිරා ගාන්ධි මැතිණියේ දුන්න ආදර්ශය ගැන දන්නවද කියලා. හැබැයි ඉන්දිරා මැතිණියගේ ආදර්ශය දන්නවා නම් මේ අර්බුදයේ මැද මෙවැනි ජම්බෝ අමාත්‍ය මණ්ඩලයක් පත් කරාවිද? තෙල් අර්බුදයේ මැද තෙල් පුච්චන වාහන තවමත් භාවිතා කරාවිද? විවිධ උත්සව පවත්වාවිද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. ඇත්තෙම මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අර්බුදයෙන් ගොඩ ඒමට ගන්න තියෙන තීන්දුව ඉතාම වේදනාකාරී. මං ශ්‍යාම් සේමසිං ඇමතුමයි කතාවට අහන් හිටියා. එතුමා කිව්වේ සාතික ඇත්ත. ගන්න තියෙන තීන්දුව ජනතාවට වේදනාකාරී. සැත්කමක් කරද්දි රිදෙනවා තමයි. රිදෙනවායි කියලා සැත්කම නොකර හිටියොත් ලෙඩා මිය යනවා. හැබැයි මේ වේදනාකාරී සැත්කමට යොමු වෙන්න නම් අපි දන්නවා ඉදිරියේදී මේ අර්බුදයෙන් ඇත්තෙම ගොඩ එන්න ඕනි නම් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා. සහනාධාර කප්පාදු කරන්න සිද්ධ වෙනවා. ජලය, විදුලිය, ඉන්ධන වගේ උපයෝගිතා සේවාවන් සැබෑ පිරිවැයම නිරූපණය වෙන මිලකට දෙන්න සිද්ධ වෙනවා. රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහකරණය කරන්න වෙනවා. රාජ්‍ය සේවයේ කප්පාදු කරන්න වෙනවා. මේවා අතිශයින්ම ජනප්‍රිය නොවන තීන්දු. ජනතාවගේ විරෝධතා මතුවෙන තීන්දු. ඒ තුළින් ඇතිවෙන දුෂ්කරතා ජනතාව දරාගන්න නම් මේ දුක අපිට දෙන්නේ අපේ හොඳටයි. නායකයෝ අපිව ගොඩ දමාවි. අපි මේ විඳින වේදනාව ජනතාව අපේ නායකයන්ට තේරෙනවා කියන හැඟීම ජනතාවගේ සිත් තුළ ජනිත කරන්න ආණ්ඩුව සමත් විය යුතුයි. අන්න එතනදී මේ දුෂ්කර තීන්දුව අරගත්තේ නැත්නම් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ. මේ දුෂ්කර තීන්දුව අරගන්න ජනතාවගේ එකඟතාවය ගන්න නම් නායකයනුත් ජනතාවත් එක්ක එකට කැපකිරීම කරන්න සූදානම් කියන එක පෙන්විය යුතුයි. එහෙම නැතුව උඹලපටි තද කරගනිල්ලා කියලා බණ දේශනා කිරීමෙන් නම් මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය දේශපාලන නායකත්වය සපයා දෙන්න ආණ්ඩුවට පුළුවන් වෙන්නේ නැහැ. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහකරණය ගැන ලොකු සංවාදයක් අද රටේ තියෙනවා. මට මේ රාජ්‍ය ආයතනත් එක්ක දීර්ඝ කාලීන අත්දැකීමක් තියෙනවා. මම මුලින්ම පරිසර අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක විදිහට තමයි ආණ්ඩුවට සම්බන්ධ වුණේ. අධිකාරිවල සභාපති ධූර, පළාත් අමාත්‍ය ධූර, කැබිනට් අමාත්‍ය ධූර කරද්දී මේ රාජ්‍ය ව්‍යාපාරයේ අත්දැකීම දැක්කා. රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. පළවෙනි දේ, පෞද්ගලිකාංශ ව්‍යාපාරයක අයිතිකරුවා කළමනාකරුවාගේ බෙල්ල මිරිකගෙන ඉන්නේ. කළමනාකරුවන්ගේ පීඩනය ඇති කරනවා සේවකයන්ට. ඒ නිසා සේවකයන්ටවත් කළමනාකරුවන්ටවත් අයිස් ගන්නවත් හොරගම් කරන්නවත් අවස්ථාව නැහැ. මොකද රාජ්‍යංශයේ තත්ත්වය. අපි ඇත්තම කතා කරමු. ඇමතිවරයාගේ සුට සුළු සේවකයා දක්වා හැමෝම කල්පනා කරන්නේ මේ ආයතනයේ මට මොකද්ද වෙන වාසිය මිසක් මට මොකද්ද මේ ආයතනයට කළ හැක්කේ කියන එක නෙවෙයි. පත්වීම් ලබා දෙද්දී දක්ෂයාට වඩාත් අනතුරු ලැබෙන්නේ හිතවතාට. ටෙන්ඩර් ලබා දෙන්නේ හොඳම සැපියුම් කරුවට වඩා හිතවතාට. මෙන්න මේ දුර්වලතා නිසා තමයි රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික අංශයත් එක්ක තරංකාරීව පවත්වා යන්න බැරි වෙලා තියෙන්නේ. මේ අඩුපාඩු තියෙනවා කියලා අපි පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන්නත් එහා තරංගකාරී ව්‍යාපාර ලාභ ලබන්නත් හේතුවක් නැහැනේ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහකරණය කිව්ව ගමන් බෝධනේ කිතන පෞද්ගලීකරණය. මේවා පෞද්ගලික අංශයට 100%ක් දෙනවා. මේවා විදේශිකයන්ට විකුණන්න යනවා. නැහැ, විකල්ප ගණනාවක් තියෙනවා. මං කැමති ඒ විකල්ප මොනවද කියලා මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි,
අපිට මුලින්ම කරන්න පුළුවන් දේ තමයි අද ව්‍යාපාර ලෝකේ ප්‍රසිද්ධ දෙයක් තියෙනවා මැනේජ්මන්ට් බයිඅවුට්. තමන්ගේ ආයතනය පෞද්ගලික අංශයට දෙනවට විරුද්ධ නම් සේවකයන් සහ කළමනාකරුවන් එකතු වෙලා ඒ ව්‍යාපාරයේ යම් ප්‍රතිශතයක් මිලදී අරගෙන කළමනාකරණය බාර ගන්නවා. ඒක අද ලෝකේ පුරා වෙන දෙයක්. නමුත් මම දන්නේ නැහැ එවැනි දෙයක් කරන්න සූදානමක් හැකියාවක් සහ මූල්‍ය ශක්තියක් ඒ සේවකයන්ට තියෙනවද කියලා මම වේගින් කියන්නම්. දෙවෙනි කාරණේ තමයි ටෙලිකොම් එක ශ්‍රී ලංකන් ගුවන් සේවය දුන්න ආකාරයට යම් කොටස් ප්‍රතිශතයක් සමග කළමනාකරණය පෞද්ගලික අංශයට බාර දෙනවා. ඇත්තෙම ඔය පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් නැත්තම් රාජ්‍ය පෞද්ගල හවුල් ව්‍යාපාර කියන්නේ මේක. ඒ වගේම තවත් සමහර ව්‍යාපාර තියෙන අපිට 100% පෞද්ගලික අංශයට විකුණන්න සිද්ධ වෙනවා. දැන් ඒවට යම් විරෝධයක් තියෙනවා නම් මේවා අනිවාර්යයෙන්ම ආණ්ඩුව ගාව තියෙන්න ඕනි නම් අපිට ඒකට විකල්පයක් තියෙනවා. මට විනාඩියක් දෙන්න මූලාසනාඩුවේ මන්ත්‍රීතුමනි, මම මේක පැහැදිලි කරන්න. මේක නව සංකල්පයක්. ලෝකේ වෙන කොයි හරි කරාද නැද්ද මන් දන්නේ නැහැ. අපිට මේ ව්‍යාපාර විකුණුවට ලොකු ප්‍රබල විරෝධයක් සමාජයේ තියෙනවා නම් ආණ්ඩුවට පුළුවන් ව්‍යාපාර යලි මිලදී ගැනීමේ අරමුදලක් හදන්න. ව්‍යාපාර විකුණන්නේ නිශ්චිත කාලයකට අවුරුදු 20ක් 30ක් 40ක් ඒ ව්‍යාපාරය යනවා නිශ්චිත කාලයකට විකුණනවා යලි මිලදී ගැනීමේ ගිවිසුමක් සමග. ඊට පස්සේ සෑම වසරකම අයවැයේ ආණ්ඩුවේ ආදායමෙන් ප්‍රතිශතයක් 1%-2% හරි මේ අරමුදලට බැර කරනවා. එතකොට අර ව්‍යාපාරයේ නියමිත කාලය අවසන් වුණාම ඒ ව්‍යාපාරයේ සුද්ධ වත්කම් වල වටිනාකමට නැවතත් ආණ්ඩුවට යත්පත් කරගැනීමේ හැකියාව තියෙනවා. අමාරු කාලේ නියඟේ ආවම ගස්වල කොළ හැලෙනවා. ආයි වස්සාන කාලයේදී ගස්වල දළුදා වැඩෙනවා. ඒ වගේ ආණ්ඩුවට බැරි වුණාම විකුණනවා හැකියාව තියෙන දවසට යලි මිලදී ගැනීම එකඟතාවයෙන්. ඒ විතරක් නෙවෙයි වාර්ෂිකව මිලදී ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් ගොඩ නැගීමට එවැනි මුදලක් වෙන් කළ යුතුය කියලා පාර්ලිමේන්තුවේ පනතකින් සම්මත කරලා ව්‍යාපාර යලි මිලදී ගැනීමේ අරමුදල ගොඩ නගන්න පුළුවන්. ඒ නිසා අපිට ඒ වගේම හවුල් බඩ පේනවා ඔබ මගේ කාලය අවසන්. ඒ නිසා තවත් අපිට විකල්ප ගණනාවක් තියෙනවා. වැදගත් වෙන්නේ ආණ්ඩුවත් සමස්ත ජාතියත් අලුතෙන් හිතන්න පටන් ගන්න ඕනි. හිතපු රූප රාමුවෙන් ඉවත් වෙලා අපි අලුතෙන් හිතන්න පටන් ගත්තොත් අපිට මේ අර්බුදයෙන් ගොඩ යන්න පුළුවන් කියන එක සිහිපත් කරමින් මම නිහඬ වෙනවා.
සුධිකර මන්ත්‍රීතුමා, රට ගරු SV රාධකිෂ්ණන් මන්ත්‍රීතුමා, ඔබතුමාගේ විනාඩි 8ක කාලයක්.
සභේ තලමෙතන් හෙන්ර උරුපිනර් අවர்களே, இன்று அரசாங்கத்தினுடைய வரி அதிகரிப்பு சம்பந்தமாக நடைபெறுகின்ற இந்த கூட்டத்திலே சில விஷயங்களை சொல்லுவதற்கு முற்படுகின்றேன். வரி வருமானம் இந்த நாட்டிற்கு அவசியம், அதில் எந்தவிதமான மாற்று கருத்தும் கிடையாது. ஆனால் அந்த வரி வருமானம் இரண்டு வகையிலே இந்த நாட்டுக்கு அறிமுகப்படுத்தப்பட்டிருக்கின்றது. ஒன்று, இந்த நாட்டினுடைய வருமானம், அதாவது நேரடி வருமானம், மற்றது நேரில் வருமானம் என்று இரண்டு வருமானங்கள் சொல்லப்படுகின்றன. ஆகவே இந்த நேர் வருமானம் என்பது கிட்டத்தட்ட இலங்கையில் இருக்கின்ற 20% மக்கள் தான் அதை செலுத்துகின்றார்கள். நேரில் வருமானம் என்று சொல்லுகின்ற இந்த விஷயத்திலே கிட்டத்தட்ட 80% மக்கள் இதை அனுபவிக்க வேண்டிய ஒரு சூழ்நிலையிலே இருக்கின்றது. அதற்கு காரணம் இந்த நாட்டிலே இருக்கின்ற சகல மக்களுடைய பொருளாதாரத்திலையும் இது தாக்கம் செலுத்துகின்ற ஒரு வரி அதிகரிப்பாகும். ஆகவே இந்த வரி அதிகரிப்பு மூலமாக நாட்டிலே கல்வி, சுகாதாரம், அதே போல போசாக்கு, வீதி அபிவிருத்தி, சட்டம் ஒழுங்கு, நிலைநாப்பு, பாதுகாப்பு, வறுமை ஒழிப்பு போன்ற பல்வேறு விஷயங்கள் செய்யப்பட்டு வருகின்றன. ஆனால் இந்த வரி அதிகரிப்பு எல்லாமே சாதாரண மக்களுடைய வரியிலிருந்து தான் செய்ய வேண்டுகின்ற ஒரு சூழ்நிலை இன்று இந்த நாட்டிலே இருக்கின்றது. இந்த நாட்டிலே ஒவ்வொரு முறையும் பாதீடு செய்யப்படும் பொழுது, அதாவது வரவு செலவு திட்டம் சொல்லும் பொழுது, அதிகமான பாதீட்டிலே வரவுக்கு அதிகமான செலவு செய்வதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. ஆகவே அந்த வருமானத்திற்கு அதிகமான செலவு செய்யும் பொழுது நாட்டிலே துண்டு விழுகின்ற இந்த சந்தர்ப்பத்திலே தான் உலக வங்கியே அல்லது வெளிநாடுகளிலே கடன் வாங்குகின்ற ஒரு சூழ்நிலை ஏற்படுகின்றது. ஆகவே அந்த கடன் வாங்கி அதற்கு வட்டி கொடுத்து மேலும் அதிகரித்த இந்த சூழ்நிலையிலே தான் இன்று இலங்கை இருக்கின்றது என்பதை நாங்கள் மறந்துவிட முடியாது. இதனால்தான் இலங்கைக்கு இன்று துர்பாக்கியமான ஒரு நிலை ஏற்பட்டிருக்கின்றது. இலங்கை உலகத்திலே நாலாவது வறுமை உள்ள நாடாக கணிக்கப்படுகின்றது. ஆகவே எங்களுடைய நாட்டிற்கு இப்படி ஒரு சூழ்நிலை ஏற்படும் என்பதை நாங்கள் யாருமே எதிர்பார்க்கவில்லை. அந்த வகையான ஒரு சூழ்நிலை இன்று இலங்கைக்கு ஏற்பட்டிருக்கின்றது. ஆகவே இந்த நேரத்திலே இந்த வரியை அதிகரிப்பது மக்களுக்கு மேலும் ஒரு தொகை சுமையை செலுத்துவதற்கு அனுகூலமாகத்தான் இந்த இருக்கின்றது. ஆகவே இன்று இந்த வரியை நீங்கள் அறவிடுவது, இந்த நாட்டிலே இன்று ஏற்பட்டிருக்கின்ற இந்த சூழ்நிலையிலே கடன் வாங்குவது, வரியை அதிகரிப்பது ஒரு செய்ய வேண்டிய காரியம். ஆனால் அது சாதாரண பொதுமக்களை தாக்கக்கூடிய சூழ்நிலையிலே ஏற்படுத்தக்கூடாது என்பது எங்களுடைய ஆலோசனையாக இருக்கின்றது. ஏனென்றால் அரசாங்க வருமானம் உள்ள அரச வருமானம் ஈட்டி தருகின்ற நிறுவனங்களிலே இன்று வருமானங்கள் இருக்கின்றன. அதே நேரத்தில் நட்டத்தில் இயங்குகின்ற பல்வேறு நிறுவனங்கள் இன்று மிக மோசமான நிலையிலே ஏற்பட்டதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. உதாரணமாக ஏர்லங்கா, பெட்ரோலியம், சிஇபி, சிடிபி, ரயில்வே போன்ற பல்வேறு ஸ்தாபனங்கள் நட்டத்திலே இயங்குகின்றதையும் நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. அதே போல அரச பெருந்தோட்டையாக்கமும் இன்று பெருந்தோட்டம், ஜேஇடிபி போன்றவைகளும் நட்டத்திலே இயங்கக்கூடியதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த வருமானத்தை ஈடு செய்வதற்காகத்தான் இன்று அரசாங்கம் பாஸ்போர்ட் இதை அதிகரித்திருக்கின்றது, அரச விதிகளை அதிகரிக்கின்றது, ஸ்டாம்ப் டியூட்டி அதிகரித்திருக்கின்றது, தண்டனை பணங்கள் அதிகரிக்கப்பட்டிருக்கின்றது, கட்டிடம் வரி அதிகரிக்கப்பட்டிருக்கின்றது. இவ்வாறு பல்வேறு வரிகளை அதிகரிக்கின்றது. ஆனால் இந்த நாட்டிலே இன்று எடுத்துக்கொண்டால் கிட்டத்தட்ட 20% மக்கள் தான் இந்த வரியை செலுத்தக்கூடியவர்களாக இருக்கின்றார்கள். ஆகவே அதிலே வரியை உள்நாட்டு உற்பத்தியிலே இன்று 13% தான் இந்த வரி அறவிடப்படுகின்றது. அந்த 13% 80% வரி நேரில் வரியாக வரி இருக்கின்றது, 20% தான் நேர்வரியாக இருக்கின்றது. ஆகவே இந்த நேரில் சேர்கின்ற வரி எல்லாமே இந்த பொதுமக்களை தான் தாக்குகின்றது. எனவே இந்த நாட்டிலே ஒரு நீதித்தன்மை இருக்க வேண்டும். வரி அதிகரிப்பிலே சமூக நீதி இருக்க வேண்டும். ஆகவே இந்த நீதித்தன்மை இல்லாவிட்டால் இன்று நீங்கள் எடுத்துக்கொள்ளுங்கள், ஒரு கிலோ மாவு வாங்குவதென்றால் 400 ரூபாய்க்கு வாங்க வேண்டி இருக்கின்றது. அது சாதாரண தோட்ட தொழிலாளிக்கும் 400 ரூபாய் தான், கோடிக்கணக்கான ரூபாவை திரும்பவனுக்கு அந்த 400 ரூபாய் தான். நீங்கள் சற்று சிந்தித்து பாருங்கள், 1000 ரூபாய் சம்பளம் வாங்குகின்ற ஒருவனுக்கு ஒரு கிலோ மாவு வாங்கினால் 400 ரூபாய், அது கிட்டத்தட்ட 60-40% அவனுடைய சம்பளத்திலே போகின்றது. ஆனால் கோடிக்கணக்கான பணம் வைத்திருக்கின்றவன் ஒரு கிலோ மாவு வாங்கினால் அவனுக்கு வந்து அது பீனட்ஸ், அது எதுவுமே இல்லை. ஆனால் அவனுக்கு ஒரு நீதி, ஏழைக்கு ஒரு நீதி என்ற இந்த சமூக நீதி இல்லாத காரணத்தினால்தான் இந்த நாட்டிலே சமூக எழுச்சி ஏற்படுகின்ற சூழ்நிலை ஏற்படுகின்றது. ஆகவே இதை சமூகமயப்படுத்தப்பட வேண்டும். அதாவது ஒரு 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 சமத்தன்மை ஏற்படுத்துவதற்கான இருக்க வேண்டும். ஆகவே இந்த வரி விதிப்பு சம்பந்தமாக விஷயங்களிலே நீங்கள் நேர்மையாக கையாள வேண்டும் என்பதை, பொதுமக்கள் பாதிக்கக்கூடாத வகையிலே கையாள வேண்டும் என்பதை நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே போல இன்று இந்த இலங்கை நாட்டிலே ஏற்பட்டிருக்கின்ற பல்வேறு துன்பங்களுக்கு இந்தியா பெரிய உதவியை செய்திருக்கின்றது. கிட்டத்தட்ட 4 பில்லியன் US டாலர்களை எங்களுக்கு உதவி செய்திருக்கின்றது. ஆனால் நாங்கள் IMF எவ்வளவு எதிர்பார்க்கிறோம், 2.9 மில்லியன். அதை விட அதிகமான நிதியை இந்தியா கொடுத்திருக்கின்றது. ஆனால் இந்தியாவுக்கும் எங்களுக்கு உள்ள உறவை சீரழிப்பதற்காக சில விஷயங்களை செய்கின்றார்கள். அது முற்றிலாக தடுக்கப்பட வேண்டும். 13வது சிறுத்த சட்டம் இந்த நாட்டிலே அமல்படுத்தப்பட வேண்டும். இந்தியா இன்று ஜெனீவாவிலே என்ன சொல்லுகின்றது, 13வது திருத்தம் இந்த ஸ்ரீலங்காவிலே நடைமுறைப்படுத்தப்பட்டு உள்நாட்டிலே இருக்கின்ற தமிழர்களுடைய பிரச்சனையை தீர்ப்பதற்கு ஒரு வழிவகுக்க வேண்டும் என்பதை இந்தியா வலியுறுத்துகின்றது. ஆனால் அதை செவிமடுக்காமல் இன்றும் எங்களுக்கும் அந்த, அதாவது பொதுவாக 13வது திருத்த சட்டம் என்பது தமிழ் மக்களுடைய பிரச்சனை மட்டுமல்ல, 9 மாகாணங்களில் உள்ள பிரச்சனை. ஆகவே இந்த 9 மாகாணங்களில் உள்ள பிரச்சனைகளை தீர்ப்பதற்கு இந்த 13வது திருத்த சட்டத்தை இலங்கையில் அமல்படுத்தப்பட வேண்டும். சில தமிழ் கட்சிகள் இன்று சொல்லுகின்றன, 13வது திருத்தம் அமல்படுத்தப்பட்டாலும் அது தமிழ் மக்களுக்கு போதாது என்று. ஆனால் ஆக குறைந்த அந்த 13வது திருத்த சட்டத்தையாவது இந்த நாட்டிலே அமல்படுத்தி இந்த நாட்டினுடைய இனப்பிரச்சனையை தீர்ப்பதற்கு, இந்த நாட்டினுடைய பொருளாதாரத்தை வளர்ப்பதற்கு, அந்தந்த மாகாணங்களிலே அவர்கள் சுயாட்சி செய்வதற்கான வாய்ப்பை அளிக்க வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். நன்றி.
சுதிகர் மந்திரிமா.